මීළඟට ගරු මුදිතා ඩි සොයිසා මැතිනිය විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුලසුන ඔබවන ගරු මන්ත්‍රීතුමනි, අද දින 2024 අයවැය පනත් කැටුම්පත පිළිබඳව කතා කිරීම අවස්ථාව ලබා දීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ඉතිහාසය පිළිබඳ මිදක් මතක් කරමින් අද දින කතාව ආරම්භ කරන්න මම කැමති. ලෝකයේ දෙවැන්ත රාජ්‍යයක් වන ඉන්දියාවේ ධාර්මික පාලනයක් කළ ලිච්ඡවී රජ සමයේ යම් යම් මිත්‍යා දෘෂ්ටික මතවාද නිසා ක්‍රමයෙන් අධාර්මික පාලනයක් බිහිවෙන්න පටන් ගත්තා. ඒ සමග රට තුළ දැඩි නියඟයක් ආවා. භෝග විනාශ වුණා. දෙවැන්ත වසංගතයක් සමග මුළු රටම ආඝාතයකට වැටුණා. මිනිසුන් විශාල වශයෙන් මැරුණා. ආහාර නොමැතිව තම ජීවිතය පැවැත්ම ගෙන යාමට නැහැකු වුණා. පාරක් පාරක් ගානේ මලමිනී තිබූ බව අප අසා තියෙනවා. බුද්ධ කාලයේ පටන් එවැනි දුෂ්පීච් හමුවේද, පසුගිය කොරෝනා වසංගතයේ හමුවේද අසල්වැසි ඉන්දියාව මුහුණ දුන් ආකාරය අපි ඔබ කවුරුත් දන්නා කාරණයක්. අද ඔවුන් කොතනද? පෙරදින දානාගාරය, ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විද්‍යාවලිය ලබාගත් අප රට කොතනද කියන එක අපි අවබෝධ කරගත යුතුයි. ගරු මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා දුෂ්කර රාජ්‍යයක් සමයේ වන වළගම්බා රාජ්‍ය සමගගත් විට ඉතාමත් කරදර සහිත අභියෝගවලින් කාලයක් බවට පත් වූ බව අප සියලුම දෙනා අසා තියෙනවා. සත්‍විති ද්‍රවිඩ ආක්‍රමණය සමග තම රටේ මිනිසුන් රාජ්‍ය බිඳවැටීම් වල සඳහා සොලි සේනාව රට පාවා දුන්නා. රජ වී මාස පහක් ඇතුළත සොලින් රජුව ඒ රජත්වයෙන් පහ කර රාජ්‍ය අත්පත් ගන්න, ඒ සමග පන්සල්වල ස්වාමීන් වහන්සේලාට දානය පවා අහිමි වුණා. මිනිස්සු මරා දැම්ම. රටේ දැඩි නියඟයක් සමග දෙවැන්ත දුර්භික්ෂයක් ඇති වුණා. සාගතය සමග ගංගා ඇල දොළවල් සිඳුණා. කෙත්වතු නියඟයක් සමග කුරන් වුණා. සතා සිව්පාව මැරුණා. වෛරුද මිනිසුන් මැරුණා. එහෙම කාලයක් ශ්‍රී ලංකාවට උදා වුණ බව මේ වෙලාවේ මතක් කර යුතුයි. ඒත් වසර 12ක් සාගතය සමග උතුම් භික්ෂූන් වහන්සේ නමකගේ උදව් උපකාර ඇතුව නැවත රජු රාජ්‍යයක බවට පත්කර රට එක්සත් කිරීමට හැකි වූ බව අප අසා තියෙනවා. මම ඉතිහාසය සමග කතා කිරීමට අපේක්ෂා කළේ අපේ රටේ මිනිසුන්ට මතක නැහැ. මොන දේ කරා කිසිම හොඳක් දකින්නේ නැහැ. දකින්නේ නැති කොට්ටාසියක් තමයි අපි මේ අද ජීවත් වෙන රට. අකමැත්තෙන් වුණත් එය කියවිතුයි. පසුගිය වර්ෂයේ ගිහිපේ උඩදී මුළු ලෝකයටම බලපෑ කොරෝනා වසංගතය අපට බලපෑම ලෝකයේ ඇතැම් රටවල මිනිසුන් පාරක් තොටක් ගානේ මැරිලා වැටුණා අපි දැක්කා. වැක්සින් ටික දුන්නා. කොරෝනා මධ්‍යස්ථාන හැදුවා. රුපියල් 10,000 බඩු මල්ලක් දුන්නා. සමුද්‍රඩාබීන්ට මුදල් දුන්නා. අඩු ආදාය ලාම්බීන්ට රුපියල් 5,000 බැගින් කීප අවස්ථාවකම දුන්නා. රටේ යහපත් ආර්ථිකයක් නොතිබුණත් මිනිසුන්ට කරන්න පුළුවන් හැමදේම කළා. ඒ රටේ මිනිස්සු ගැන හිතපු නිසා, බලපු නිසා අනිකුත් රාජ්‍ය ණය ගොඩ වුණා. ඒ නිසා රාජ්‍ය ණය ගොඩ වුණා. රටේ ආර්ථික හීන කඩා වැටෙන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේ හැමදාමත් කියනවා වගේ කවදාවත් හොඳ පැත්ත නොදකින සමාජයක් ඇතැම් පිරිස් දෝෂ ආරෝපණය කරන්න ගත්තා. රජය බිඳවැටෙන්න පාලට බැස්සා. රාජ්‍ය දේපල විනාශ වශයෙන් විනාශ කළා. අමු අමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඝාතනය කළා. පළාත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගිවල් ගිනිබත් කළා. ඒක දාලගෙන ආදරේ අරගලය කියන්නේ. මේ පසුගිය කාලසීමාවේදී රට ආගාධයට අද වැටුණා. ඉන්දර පිරහුන් හල්වල මිනිසුන් මැරි වැටුණා, ගෑස් ටැංකිය මිනිසුන් රණ්ඩු වුණා, පාසල් වැසුණා, ගොයින් පාරට බැස්සා, අපේ මිනිස්සු පවා පාරට බැස්සා. අපි ඒක නැහැ කියන්නේ නැහැ. මෙන්න මේ කාලයේ ගරු මන්ත්‍රීතුමනි, රට අපාය බවට පත් වුණා. ඒ ගැන අපි සියලු දෙනා දන්නවා. මේ රටේ සිදු වූ දෙවැන්ත අඳුරු යුගයක උදා වුණා. රට බාර ගන්න කිසිවෙක් හිටියේ නැහැ. රටේ මිනිසුන් පුදුමාකාර විදියට අසරණ වුණා. ගෙදර ගෘහ මූලිකයා තම දරුවන්ගේ ඉදිරි අනාගතය ගැන බය වුණා. ජීවත් වීමේ අයිතිය ගැන බය වුණා. අන්න ඒ අඳුරු කාල සීමාවේ ප්‍රචණ්ඩත්වය ඇති වූ බෑංකර කාල සීමාවක තුළ තමයි වර්තමාන ගරු ජනාධිපතිතුමා මේ රට බාරගත්තේ. ගරු මන්ත්‍රීතුමනි, එතුමා ඒ ගත්ත තීරණයෙන් සමග නිර්භීත බුද්ධිමත්ව කටයුතු කළා. ආර්ථිකය බිඳුවට වැටුණෝ, ඒ වගේම විවිධ බාධා දුෂ්කරතා ඇති අවස්ථාවේ විධිමත් සැලැස්ම සකසා මිත්‍ර රටවල් රොක සාකච්ඡා කරලා රාජ්‍ය නිලධාරීන්ට කතා කරලා වෙහෙස් වෙලා වැඩ කරන්න කියලා වැටුණ රට ගොඩගමු කියලා රට කෙමින් කෙමින් යථා තත්ත්වයට ගන්න විශාල වෙහෙසක් දරපු නායකයෙක් කියලා කියන්න ඕනි. ගරු මන්ත්‍රීතුමනි, අද දින ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2024 වර්ෂය සඳහා ජනතාවට සහාය ලැබෙන අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳව අප සතුටු විය යුතුයි. ආර්ථික අරුපුදයක් ඇති රටක් බවට පත් වූ අප රට කෙමින් කෙමින් ආර්ථිකය සංවර්ධනය කරගනිමින් මෙවැනි කාලය මේ වගේ අයවැයක් ගෙන ඒම පිළිබඳව අගය කළ යුතුයි. අපේ අය හොයනවා අංග සම්පූර්ණ අයවැයක්. ඒක කාටවත් කරන්න බැහැ. අඩුපාඩු තියෙනවා. 100%ක් සම්පූර්ණ කරන් හොයන්න එපා කියලා මං ඉල්ලා සිටින මේ වෙලාවේ එහෙම කියන එක හරිම අසාධාරණයි. නමුත් අපේ රටේ ආර්ථිකය තුළ සැනසුම් සුපු හෙලන්න පුළුවන් අයවැයක් කියලා, යෝජනා මාලාවක් කියලා කියන්න පුළුවන්. මෙම අයවැය තුළ රටේ ප්‍රධානම සංවර්ධන අධ්‍යාපනය බව කවුරුත් දන්නවා. ඒ සඳහා විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මාර්ග පද්ධති වැඩි දියුණු කරන්න සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මා නියෝජනය කරන සක්වාන මැතිවරණ කොට්ටාසේ වතු ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. වතු ජනතාවගේ සංවර්ධන කටයුතු සඳහා විශාල මුදලක් වෙන් කිරීම පිළිබඳව මම සතුටු වෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අස්වැසුම වැඩිහිටි දීමනාව, වකුගඩ දීමනාව, වැඩසටහන් අපිත් කිව්වා ඒ වැඩසටහන සුදුසු නැහැ කියලා. නමුත් තෝරා දීලා ඒ ගැන ජනතුමා ඒ නිවැරදි කරලා විශාල මුදලක් අස්වැසුම සඳහා වෙන් කරලා තියෙනවා. ඒ වගේම යටිතල පහසුකම් වැනි දියුණු කරන්න වැඩි අවධානයක් යොමු කිරීම සඳහා අපි ස්තුතිවන්තනම. ඒ වගේම ගොවි ජනතාවට වැව්වමනු ගොඩදම් දාන්න, ඒ වගේම ප්‍රතිසංවර්ධනය කරන්න මුදල් වෙන් කරලා තියෙනවා. ඒවා ගොවි ජනතාව ගොවි සංවිධානවලට ලබා දීලා තියෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තයේ ගොඩනැගීම පිළිබඳ සමුද්ධිලාභීන්ට, අඩු ආදාය ලාභීන්ට ආසාදිත දීමනා සියල්ල සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. තට්ටු නිවාසවල ජීවත් වන ජනතාව නිවාස අයිතිය ලබා දෙන්න යෝජනා කරලා තියෙනවා. ඇත්තටම ඒක හොඳ යෝජනාවක්. ඒ වගේම අපිට අවුරුදු දෙකකින් විමධ්‍යගත මුදල් ලැබුණ නැහැ.
ඔබතුමියට තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
විමධ්‍යගත මුදල් සංවර්ධන දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හරහා ලබා දෙන්න තීරණය කළා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයේ යෙදෙන මිලියන 1.3ක් සඳහා වැඩි කරලා තියෙනවා. විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ට සාධාරණ මුදලක් හැකිපමණ වැඩි කරලා තියෙනවා. අපි ඒ ගැන සතුටු වෙනවා. රාජ්‍ය සේවකින් වැටුප වැඩිවීම පිළිබඳ කතා කිරීමත් සමග කිව යුතු කරුණක් තියෙනවා. පසුගිය දිනවල වෘත්තීය සමිති මගින් බොරුවට බෝඩ් අල්ලගෙන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් පාරක් පාරක් ගානේ කෑ ගැහුවා වැටුප වැඩි කරන්න කියලා. මොකද ගරු ජනාධිපතිතුමා වැඩි කරන්න යෝජනාව කරනකොට තමයි ඒගොල්ලෝ මේ වගේ බොරුවට බෝට් අල්ලගෙන මේ වගේ උද්ඝෝෂණ පැවැත්වුවේ. ගරු මන්ත්‍රීතුමනි, තව කරුණක් තමයි පසුගිය වර්ෂ දෙකක් කලින් ගුරුවරුන්ගේ වැටු විෂමතාවයේ ඉහළ නංවන බවට රජය ප්‍රකාශ කිරීමට යෝජනා තිබිද්දි මේ වගේ වෘත්තීය සමිති පාරට බැස්සා.
ගරු මැතිනිය, අවසන් කරන්න.
මන්ත්‍රීතුමනි, තවත් කාරණාවක් තමයි පොලිස් නිලධාරීන්ට කවදා නොදුන්න ආහාර දීමනාව දෙන්න අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන් ඒ ගැන සතුටු විය යුතුයි. මොකද මොනම කාරණ ඇතුළ වුවත් රටේ මහජන ආරක්ෂාව පිළිබඳ සිටින නිලධාරීන් නිසා. ඉතින් ගරු මන්ත්‍රීතුමනි, මට කාල වේලාව ලබා දුන්නට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුති.
ස්තුති මිලන ගරු සරත් කුමාර මැතිතුමා, විනාඩි 15ක කාලයක් තිබෙනවා.
ගරු මූලස්ථානාරූඪ මන්ත්‍රීතුමනි, 12යි අඩිකනාදන් මන්ත්‍රීමාගෙන් පහක් මට දෙන්න විපක්ෂ කාර්යාලයෙන් කිව්වා. එතකොට 17ක් තියෙනවානේ.
ආ, දැනට කාලය අවසන් වෙලා අනිත් ඒ නිසා 15ක් දෙන්න පුළුවන්.
හොඳයි හොඳයි හොඳයි, බොහොම ස්තුති. ගරු මූලස්ථානාරූඪ මන්ත්‍රීතුමනි, අයවැය කතාවට පෙර මගේ පෞද්ගලික යෝජනාවක් කරන්න කියලා මම හිතුවා. මම හිතන්නේ අයවැය සාකච්ඡාව, එහෙම නැත්නම් විවාදය, අයවැය විවාදය හැටියට මා දන්නා විදිහට දින 7ක් යනවා. ඊළඟට කාරක සභා අවස්ථාවන් වලදී මා හිතන විදිහට දින 19ක් අයවැය විවාදයට ගන්නවා කාරක සභා අවස්ථාවන් වලදී. ඉතින් මම අහනවා, මේ තරම් විශාල මුදල් ධනස්කන්ධයක් වියදම් කරලා මේ මොකටද අපි මේ විවාද කරන්නේ? මේ පාර්ලිමේන්තුව දැක්කාම මම හිතා මේ රටේ ජනතාව බලාගෙන ඇති පාර්ලිමේන්තුවේ බණ්ඩුරු කී දෙනෙක් ඉන්නේ. ඉතින් මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා මගේ යෝජනාවක් හැටියට ඉස්සෙල්ලාම මේ රටේ මිනිස්සුගේ මුදල් කාබාසින නොකර පුළුවන් නම් මේ අයවැය විවාදය අඩුම තරමින් දින 5කින් 6කින් ඉවර කරන්න කියලා ගරු කතානායකතුමායි මම ඉල්ලීමක් කරනවා. ඔබතුමායි පිළිබඳව යෝජනාවක් හැටියට මගේ පෞද්ගලික අදහස කැටියට මම ඉදිරිපත් කරනවා. බොහොම ඒ වෙනුවෙන් ගරු නෑ ආවේ 1971 දැනගන්න ඕන දාපු තැන ක්‍රිකට් බෝඩ් එක ගැන කතා කරන්න වෙයි වගේ මට පේන්නේ. ගරු මූලස්ථානාරූඪ මන්ත්‍රීතුමනි, ප්‍රාදේශසභා මන්ත්‍රීවරයෙක් හැටියට, සභාපතිවරයෙක් හැටියට අයවැය 13කට මුහුණ දීපු පුද්ගලයෙක්. ඒ 13න් අයවැය 7ක් සභාපතිවරයෙක් හැටියට මම ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම පළාත් සභාවක අයවැය 5කට මම මුහුණ දීලා තියෙනවා ගරු මූලස්ථානාරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ මාමේ මූණ දෙන 7 වෙනි අයවැය විවාදය. මං කඩගාටු වෙනවා මේ අවුරුදු 4 තුළ, පාර්ලිමේන්තු නියෝජනය කරන අවුරුදු 4 තුළ මා පාර්ලිමේන්තුවට එවන්න කටයුතු කරපු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සහ මගේ ආසනයේ ජනතාව වෙනුවෙන් අබමල් රේණුකව දෙයක්වත් කරන්න නොලැබීම පිළිබඳව මම බොහොම කඩගාටු වෙනවා. සහ මම බොහොම අවාසනාවන්ත පුද්ගලයෙක් කියලා මම විශ්වාස කරන්නේ මගේ පෞද්ගලික මතය. මොකද අවුරුදු 4ක් මේ පාර්ලිමේන්තුවේ අය 4කට මුහුණ දෙනවා. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ අපේ අවාසනාවන්තකම. දැන් ගරු මූලස්ථානාරූඪ මන්ත්‍රීතුමනි, මේ තමයි අයවැය කතාව. මේ අයවැය කතාවේ සාරාංශගත වෙලා තියෙනවා කොහොමද 2024 වර්ෂය සඳහා අය සහ වැය කොහොමද කියන කාරණාව පිළිබඳව. දැන් මට පුදුම හිතෙනවා, දැන් ගරු මන්ත්‍රීතුමනි, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා බලාපොරොත්තු වෙනවා ආදායම හැටියට බිලියන 4127ක් රුපියල් බිලියන 4127ක් බලාපොරොත්තු වෙනවා. මුළු වියදම හැටියට 2024 රුපියල් බිලියන 6978ක් ගරු මූලස්ථානාරූඪ මන්ත්‍රීතුමනි. අයවැය හිඟය හැටියට 4127ක් ගියාම අයවැය හිඟය 2851ක් බිලියන රුපියල් 2856 බිලියන. ඒ වගේම තමයි ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කියන කාරණා සඳහා රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 10000ක වැඩි කිරීමක්, විශ්‍රාමිකයන් සඳහා රුපියල් 2500ක වැඩි කිරීමක්, පොලිස් නිලධාරීන්ගේ දුර බැහැර ගමන් වියදම් සඳහා දීමනාවක්, අස්වැතුම ප්‍රතිලාභය සඳහා බිලියන 60ක් තිබිච්ච එක බිලියන 183 දක්වා වැඩි කරා, ආබාධිත රෝගීන් වකුගඩු රෝගීන් සඳහා රුපියල් 2500ක් වැඩි කරා, වැඩි කරනවා, නාගරික නිවාස හිමිකම ලබා දෙනවා, ගර්භණීය මවුවරුන් සඳහා මෙන්න මේ කියන වැඩපිළිවෙළ අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළා තියෙනවා. ඒ සඳහා මූලාසන අරන මන්ත්‍රීතුමනි ණය ගැනීමට බලාපොරොත්තු වන බිලියන 7350ක් රුපියල් බිලියන 7350ක් ණය ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි බලමු අයවැය හිඟය 2851යි, මුළු ණය ගැනීමේ අවශ්‍යතාවය බිලියන 7350යි. එකතුව බලපුවාම 10201ක් 2024 වසරේ ආදායම් නොමැතිව ණය ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් එහෙම බලාපොරොත්තු වෙන අයවැය විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සමහර අය කියනවා මේක විස්මිත අයවැයක්. තවත් අය කියනවා ජනාධිපතිතුමා නැවක කපිතාන් කෙනෙක් වගේ. නැවේ ඉඳගෙන යන අපි කපිතාන්වරයාට සහයෝගය දෙන්න ඕන. අපිත් කැමතියි ගරු මූලාසන මන්ත්‍රීතුමනි සහයෝගය දෙන්න. හැබැයි බිලියන 10000කට වැඩිය ප්‍රමාණයක් ණය අරගෙන කොහාටද අපි යන්නේ? දැන් එහෙම කියන අය දැන් මට දැන් ඔකට පොඩි කතාවක් කියන්න හිතුණා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි මේ ආණ්ඩු පක්ෂයේ මේ රෙදි හෝදන අයට මේ අස්සයාගේ කකුලේ ලාඩම් ගහන්න හදනවා. මූලාසාරණ මන්ත්‍රීතුමනි කකුලේ ඉන්න මැක්කා මැක්ක කකුල දික්කනවා ලාඩම් ගහපන් කියලා. ඒ වගේ කතාවක් තමයි සමහර ආණ්ඩු පක්ෂේ. ලැජ්ජයි මේක කියන්න. මොකද අපිත් කැමති හොඳ අයවැයක්, මේ රට ණය නොවන අයවැයක්, ඒ වගේ මේ රටේ සංවර්ධන ඉස්සරහට ගෙනියන්න පුළුවන් අයවැයක්, මේ රටේ දේශීය නිෂ්පාදන දියුණු කරන්න පුළුවන් දේශීය කර්මාන්ත නගා සිටවන්න පුළුවන් අයවැයක්. ගොවියා අපි අනුරාධපුර දිස්ත්‍රික්කේ අපි ගොවියන්ගේ දරුවෝ. හැබැයි ගොවියා වෙනුවෙන් මොනවද මේකේ තියෙන්නේ? බෑසීසේ ඉන්නේ අටවෙනි ස්ථානයට කුෂිකර්ම අමාත්‍යාංශය. හැබැයි මම අහනවා ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ගොවියා වෙනුවෙන් මොනවද මේකේ තියෙන්නේ? රාජ්‍ය සේවකයාගේ රුපියල් 10000 ඇද්ද? හැබැයි මේවට මේ ඔක්කොම කරන්න නම් මේ ටික කරන්න රටේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්න ඕනේ. රටේ මේ රට තුල අපි පිටරටන දේවල් එහෙම නැත්නම් අපනයන බාණ්ඩ වැඩි කරන්න ඕනේ. අපේ තේ රබර් ටික නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. අපේ අපනයන භෝග වැඩිපුර වගා කරන්න ඕනේ. මේ අයවැය ඇතුලේ මේ කිසිම දෙයක් නෑ මූලාසන මන්ත්‍රීතුමනි. ඒ නිසායි අපි මේ අයවැයට විරුද්ධයි කියන්නේ. එහෙම නැතුව පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි මේ අයවැය පිළිබඳ. දැන් මම ඔබතුමාට කියන්නම් 2023 වසරේ අයවැය යෝජනා තියෙනවා 76ක්. 2023 වසරේ අයවැය යෝජනා 76ක් තියෙනවා. මේ 76 ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මෙන්න මේ වෙරිටේ රිසර්ච් මම මේක සභාගත කරනවා. වෙරිටේ රිසර්ච් කියන මේ ආයතනය රිසර්ච්යක් කරනවා, පරීක්ෂණයක් කරනවා. දැන් මේක මොනවද කියන්නේ? මේක ආයතන 25ක් අරගෙන පහුගිය අයවැය ලේඛනේ වෙන් කරපු මුදල් ක්‍රියාත්මක වුණාද නැද්ද? මේකේ 25ක් තියෙනවා ගරු මූලාසන මන්ත්‍රීතුමනි. 25යි ඒගොල්ලෝ බලලා තියෙන්නේ. 23ක් ක්‍රියාත්මක නැහැ. මේ බොරුවට මේ අයවැයේ ඉලක්කම් දාලා යෝජනාවදාල යෝජනාවට බිලියන මිලියන මෙච්චරක් වේදම් කරන මෙන් කරනවා මෙච්චරක් වෙන් කරනවා කියවට වඩා නෑ මේ ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ 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 එකක්වත් ක්‍රියාත්මක කළ නෑ දැන් මම ඔබතුමාට කියන්නම් මම මේ නිකන් එකක් දෙකක් කියන්න මම මේ හදාග ලකුණු කරගත්ත එකක් දෙකක් මේවා එකක්වත් ක්‍රියාත්මක කළ නෑ ගරු මුරසාර මුරසාර මන්තුමනි දැන් මේක තියෙනවා මිලියන 250ක් වෙන් කරලා තියෙනවා කෘෂි විවසායක ගම්මාන 10ක් ස්ථාපනය කිරීම කෘෂිකර්මය නියැලී සිටින ගොවීන් කෘෂි විවසායකයන් බවට පත් කිරීමට මෙම මුදල් වෙන් කර ඇත 2023 අපිත් කෘෂිකර්මෙන් ජීවත් වෙන මිනිස්සු හැබැයි ගම්මාන 10ක් හදවගෙන එක ගම්මානයක්වත් අපේ නම් හදලා නැහැ අනුරාධපුර දිස්ත්‍රික්කේ මිලියන 250ක් ඊළඟට තරුණ කාන්තා ව්‍යවසායකෙන් දිරිගැන්වීම සඳහා මිලියන 250ක් කැරිලා නැහැ. ඉතින් මම කියන්නේ මේ 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 මේක මේක මේ රටේ ඉන්න ප්‍රබල ආයතනයක් කරපු සමීක්ෂණයක්. මම මේක මේ 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 දෙකම සභාගත කරනවා. ඒ නිසා මූලාසනට මන්දුතුමනි නමට අයවැයේ සංඛ්‍යාලයකට දාලා වැඩක් නැහැ. නමට අයවැයේ ඉලක්කම් දාලා වැඩක් නැහැ. නමට මේ අයවැය පොතේ යෝජනා දාලා වැඩක් නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ අයවැයේ එහෙම ක්‍රියාත්මක වීමක් නැහැ ගරු මූලාසන රොමන්දුතුමනි. මම මා දකින්න එකම කාරණාව මේ අයවැය තුල මා දකින්න එකම කාරණාව තමයි මූලාසන රොමන්දුතුමනි. මා දකින්න ආර්ථික ගැටලු තුනක් තියෙනවා. එකක් තමයි පළවෙනි එක තමයි විදේශ සංචිත මගේ හිඟය මත වර්ධනය වන ගෙවුම් ශේෂය අර්බුදය. විදේශ සංචිත මත පවතින ගෙවුම් ශේෂය අර්බුදය නිසා අපි විශාල අර්බුදයකට පත් වෙලා තියෙනවා. අපි විශාල ගැටලු රාශියකට පත් වෙලා තියෙනවා. අපි දැන් මොකද කරන්න ඕනේ? එහෙමනම් අපි පුළුවන් තරම් හදන්න ඕනේ විදේශ සංචිත නෙමෙයිද? අද විදේශ සංචිත හදන්න මොනවද කරන්නේ? අද වෙනකන් අපිට බැරි වුණා අපනයන කරන එකේ ලැබෙන ඩොලර් ටික ලංකාවට ගේන්න. මම දැක්කා මූලාසන අරට මන්දුතුමත් එක මේ අවස්ථාව ගන්නවාගෙදි මේක කියනවා. පුළුවන් නම් ගේන්නේ ඩොලර් ටික. අද වෙනකන් බැරි වුණා. ඊළඟ කාරණාව මොකද්ද? විශාල රාජ්‍ය වියදමක් මත වර්ධනය වන බරපතල ආකාරයේ අයවැය හිඟය. මේ අයවැය හිඟය කාලයක් තිස්සේ දිගින් දිගට වෙන අයවැය හිඟය. මේක මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව විතරක් නෙමෙයි. හැබැයි මේක එනවා. හැබැයි මේ අයවැය හිඟේ මකා ගන්න අද වෙනකන් කිසිම වැඩපිළිවෙලක් නැහැ. කිසිම වැඩපිළිවෙලක් නැහැ. දැන් ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ මෙවර ඉදිරිපත් කළ තියෙන අයවැයකරු මූලාසනාරතුන් මන්දුතුමනි මේක කාටවත් කියන්න බෑ මැතිවරණයක් ඉලක්ක කර නොගත් අයවැයක් කියලා. මේක වෙනමකුත් නෙමෙයි එළබෙන ජනාධිපති මැතිවරණ ඉලක්ක කරගත්ත මේ අයවැය ලේකණ මේ ඉදිරිපත් කළා තියෙන්නේ. මේ අයවැය ලේඛන ඇතුලේ නැහැ. කොහොමද අපි රාජ්‍ය ආදායම වැඩි කරගන්නේ කියලා? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවා කියනවා රජය බිස්නස් කරන්න හොඳ නැහැ කියලා ආණ්ඩුව. ආණ්ඩුව බිස්නස් කරන්නේ නැතුව කොහොමද මේ අයවැයගේ පියවගන්නේ? කොහොමද මේ ණය නොගෙන කොහොමද මේ රට දුවන්නේ? එනිසායි අපි කියන්නේ රටේ ආදායම් උත්පාදනය කරන්න මේ තියෙන ටික විකුණන්න නෙමෙයි. දැන් අපි මම අන්තිමට කියන්නම්කෝ දැන් ඊගාව මොකද්ද කරන්න කියලා. ඒ නිසා ඊළඟ කාරණාව තමයි කළමනාකරණයෙන් තොරව ණය ගැනීම හරහා ගෙවා ගන්න නොහැකි තරමට වර්ධනය වුණු ණය අර්බුදය. මෙන්න මේ කියන කාරණා තුන නිසා අපි දැවන්ත අර්බුදයකට පත් වෙලා තියෙනවා ගරු මූලාසන මන්ත්‍රීතුමනි. ඒ නිසා විශේෂයෙන්ම මෙන්න මේ කියන කාරණා තුන පිළිබඳව කළමනාකරණයෙන් තොරව ණය ගැනීම දැන් ඒකයි අපි කියන්නේ බිලියන 750කට වැඩි ප්‍රමාණයක් මේ ණය ගන්න හදනවා. හැබැයි මේ ණය අරගෙන අපි කොහොමද ණය ගෙවන්නේ කියන කාරණාව පිළිබඳව අද මේ අයවැය ලේඛනයේ සඳහන් කළා නැහැ. අද මේ අයවැය ලේඛනයේ සඳහන් කළා නැහැ. කොහොමද මෙච්චර විශාල ණය කන්දක් කරගෙන අපි ගෙවන්නේ කියන කාරණාව පිළිබඳව මේ සඳහනක් නැහැ. මටත් කියන්න තියෙන අද උදේ ඉඳලා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමෝ කිව්වා වගේ මටත් කියන්න තියෙන කරු මේ මූලාසන අඩු මන්ත්‍රීතුමනි මේ 2024 අයවැය තුලින් අපට බලාපොරොත්තු වෙන්නේ ඉඳි කට්ටේ ඉඳලා හාල් කිලෝ එක දක්වා බදු ගහලා රාජ්‍ය සේවයට රුපියල් 1000ක් වැඩි වෙන්න පුළුවන්. විශ්වාමික රුපියල් 2500ක් වැඩි වෙන්න පුළුවන්. පඩිය නෙමෙයි දීමනාම හැටියට ඒක හම්බෙන්නේ අප්‍රේල් මාසෙන් පස්සේ. හැබැයි ඒ මොනව වැඩි වුණත් වැඩක් නැහැ. ඉදි කට්ටේ ඉඳලා හාල් කිලෝට එනකන් බදු ගහලා 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 රාජ්‍ය සේවකයා ඉඳලා මේ රටේ මිලියන 200 මේ රටේ මිලියන 22ම විනාශ බංග මුකට ගෙනියන්න තමයි මේ අය මේ හදලා තියෙන කියන කාරණාව අපි කියන්න ඕනේ. ඕ සමහර විට චූටි වෙලාවෙදි සතුටු වෙන්න පුළුවන්. කොළඹ ඉන්න තට්ටු නිවාසවල හිමියා සතුටු වෙන්න පුළුවන්. ඔවුන්ගේ අයිතිය දෙනවා කොට. හැබැයි අපි විශ්වාස කරන්නේ නැහැ. මං අවසන් කරනවා ගරු මූලාශ්‍රාරණ මන්තුමනි, මං අවසන් කරන්නම් ඒ වගේම තව එක කාරණාවක් කියලා. මේ තමයි ගරු මූලාශ්‍රාරණ මන්තුතුමනි, මම මේක පෙරේද අපේ රාජ්‍ය මුදල් ඇමතුමත් එක්ක කතා කරා. මේ ඩෝ ටු ඩෝ මේ ඇවිල්ලා ගරු මූලාශ්‍රාරණ මන්තුතුමනි, මේ අහිංසක පිටරට ඉන්න අපේ ශ්‍රමිකයෝ, අපි හැමදාම කියන විදේශ ශ්‍රමිකයන්ගේ රෙමිටන්ස් පිළිබඳව, එහෙම නැත්නම් විදේශ විනිමය පිළිබඳව, මේ ශ්‍රමිකයන් රට ගිහිල්ලා ඒ ඉන්න රටවල් වල ඉඳගෙන තමන්ගේ අම්මට තාත්තට එවන බඩු ටික, එහෙම නැත්නම් පොඩි බැගේජ් එකක්, එවන සිස්ටම් එක තමයි ඩෝ ටු ඩෝ කියන වැඩසටහන. මේ වැඩසටහන 1985 ගැසට් වෙදිනේ තමයි ඉන්නේ ගරු මූලාසන මන්තුතුමනි. 85 ඊළඟට 1993-11-10 ගැසට් එකක් ගහනවා නොම්බර 792 ගැලරියක් 17 කියලා. ඊළඟ 2002 ගැසට් එකක් ගහනවා 4 මාස 24 වෙනිදා 12:34 ගැලරියක් 17 කියලා. ඊළඟ 2003 ගැසට් එකක් ගහනවා 3 මාස 31 වෙනිදා 12:82 ගැලරියක් 3 කියලා. ඊළඟ 2006 3 මාස 31 වෙනිදා ගහනවා 14 ගැලරියක් 38 කියන මේ වැඩසටහන. මේගොල්ලෝ එදා ඉඳලා මේ දක්වා ඒ පිටරට ඩෝ ටු ඩෝ සිස්ටම් එකෙන් බඩු එව්වේ ගරු මූලාශ්‍රාරණ මන්තුතුමනි RCT කියන අවුට්ලට් පැනල් එක ඌරුගොඩ වත්තට. හැබැයි දැන් මොකද
මම අවසන් කරන්න
අවසන් කරනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මූලාශ්‍රාරණ මන්තුතුමනි දැන් කියනවා මේ රටේ තියෙන වෙයාර්හවුස් පහ, එහෙම නැත්නම් බොන්ඩ් වෙයාර්හවුස් පහට එවන්න කියලා. ඒ නිසා මේ බොන්ඩට වෙයාර්හවුස් වලට යොපු බඩු මංගාව තියෙනවා මූලාසන මන්තුමනි. අවස්ථා ගණනාවකදී කුඩු අහුවෙච්ච, සිගරට් අහුවෙච්ච මේ ඔක්කොම තියෙනවා මංගාව. මම මේක සභාගත කරනවා. හැබැයි මූලාසන මන්තුතුමනි මේ අහුවෙලා තියෙන කුඩු බොන්ඩට් වෙයාර්හවුස් වලට ආපුවා මේ ඩෝ ටු ඩෝ අයගෙන ඒ ව්‍යාපාරිකයන් සඳහා මේක යොමු කරන්න හදනවා. ඒ වගේම ගරු සභාපතිතුමා මම අවසන් කරනවා මේ ව්‍යාපාරය ඇතුලේ, මේ කියන ඩෝ ටු ඩෝ ව්‍යාපාරය ඇතුලේ ගරු සභාපතිතුමනි පවුල් 3000කට වැඩි ජීවත් වෙනවා. ඒ වගේම යැපෙනවා පවුල් 3000කට වැඩි මේ යැපෙන්නු. ඒ වගේම වාප්පු ලිපිකරු, කන්ටේනර් ඔපරේටර්, කම්කරුවන්, ඒ වගේම ලොරි රථ රියදුරන්
මම අවසන් කරනවා. තුමා කාලය අවසන් වෙඩිපුර
ලොරි රථ හිමිකරුවන්, ඒ වගේම ගබඩා හිමිකරුවන් ඇතුළු විශාල ප්‍රමාණයක් ගරු සභාපතිතුමනි මේකේ යැපෙනවා. ඉෂාමන් කරුණාකරලා ඉල්ලීමක් කරනවා, මංගාව තියෙනවා ගරු සභාපතිතුමනි මේ ගිය අවුරුද්දේට පමණක් මේ අය රේගු බදු හැටියට මිලියන 100කට වැඩි මේ රේගුට ගෙවලා තියෙනවා. ඒ සමන් කරුණාකරලා ඉල්ලීමක් කරනවා මේ අයට සාධාරණයක් ඉෂ්ට කරන්න. මොකද එහෙම නැත්තම් මේ පාර්ලිමේන්තුව අපි හැමදාම කතා කරනවා. ඒ නිසා කස්ටම් එකෙන් රේගුවෙන් සියලු දෑගේ අපි ඉල්ලීමක් කරනවා මේ අය වෙනුවෙන් පෙනී හිට මේ අයට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. අවසාන වශයෙන් මම අවසාන කරනවා මේ අයවැය ගරු මූලාසනාරු මන්තුතුමනි, ලෙඩා මැරිලත් නැහැ ඇඳ හිස් වෙලත් නැති අයවැයක් හැටියට මා දකින්නේ. ලෙඩා මැරිලත් නැහැ ඇඳ හිස් වෙන්නෙත් නැති අයවැයක් හැටියට මා දකින්නේ. ඒ නිසා මේ අයවැය සීමා වෙලා තියෙන ඉලක්කම් මත මිසක් ජනතාවගේ බදුබර වැඩි වෙනවා මිසක් ජනතාවගේ ඉදිකට් ඉඳලා හාල් කෙලෝ එක දක්වා සියලු දේවල් වලට බදු ගන්න අයවැයක් හැටියට මා දකින්නේ. බොහොම ස්තුතියි මට වෙලාව ලබා දීම පිළිබඳව.
ස්තුතියි මිලන ගරු චින්තක මායදුන මැතිතුමා, විනාඩි 10 කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි ගරු මුලසුන මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අද 2024 වර්ෂයේට අයවැය අවස්ථාවේදී අපිට මූණ දෙන්න වෙන කාරණා පිළිබඳව ගරු මේ පාර්ලිමේන්තුවෙත් එවගේම රටේ ජනතාව වෙනුවෙන් අපිට කළ යුතු කාර්යභාරය පිළිබඳව යම් යම් විවාද වාද සිද්ධ වුණා. ඇත්තෙන්ම අපි දැක්කා පහුගිය කොවිඩ් වසංගත කාල වකවානුවේ තුල එවගේම සහරාන්ගේ බෝම්බේ පිපිරීමත් එක්ක අපේ රටේ ඇතිවෙච්ච ආර්ථික විවසනේ. ඒ ආර්ථික විවසනයත් එක්ක රට අරාජික වෙලා රටේ යම් ආකාරයක ආර්ථික සංවර්ධනයට ඇතිවෙච්ච ප්‍රශ්න ගැටලු වලට මූණ දෙමින් පැවතිච්ච රජයක තමයි එදා අපි පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි බලාපොරොත්තු වුණ අපේ ගම් නියංගම් සංවර්ධනය කරලා ජනතාව සුඛිත මුදිත කරලා ඒ ජනතාව වෙනුවෙන් අපිට යම්කිසි දායකත්වයක් දරන්න පුළුවන් නම් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අපිට සියුම් සතුටක් ඒ තුළ තිබුණා. නමුත් කාලාන්තරයක් තිස්සේ ඇතිවෙච්ච කරුණු කාරණාත් එක්ක අපිට එදා ඒ කාර්යභාර ඉෂ්ට කරගන්න නොහැකි වුණා මේ රටේ ඇති වෙලා තිබිච්ච තත්ත්වේ මත. අපි දැක්කා අපේ රට විතරක් නෙමේ සෙසු රාජ්‍යයන් ලෝකයේ සියලුම රාජ්‍යයන් බිඳ වැටිච්ච හැටි. අපි දැක්ක ඇමරිකාවේ කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දෙනකොට ඇමරිකාවේ ජනාධිපති ගෙදර යනවා. එංගලන්තයේ සාර්ථකව කොවිඩ් වසංගතයට මුහුණ දෙනකොට එංගලන්තයේ අගමැතිතුමා ගෙදර යනවා. ඉන්දියන් සම්භවයක් ඇති කෙනෙක් ඒ රටේ අගමැති වෙනවා. වගේම අපේ රටේ ලොකු අරගලයක් දියත් කරලා ඒ අරගලය තුලින් ඡන්දෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් ගෙදර යනවා. මෙන්න මේ කාරණාත් එක්ක අපි අපේ රටට ඇති වෙලා තියෙන ප්‍රශ්නවලදී එදා අපේ රටේ නායකත්වයක් ගොඩනගන්න විපක්ෂයට ආරාධනා කරනකොට ඒ මුළු ගැන්විච්ච විපක්ෂ නායකතුමා මුළු ගැන්විච්ච ජනතා විමුක්ති පෙරමුණ ඒ මුළු ගැන්විච්ච අනිකුත් දේශපාල නායක ඉන්නකොට ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෘතහස්ත පරිණත දේශපාලඥයෙක් හැටියට මේ බාරගන්න. මේ බාරගත්තට පස්සේ මේ රට ඉදිරියට ගෙනියන කාර්යභාරයේ කර්තව්‍යයට අපිත් එදා මේ පාර්ලිමේන්තු නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හැටියට මූණ දෙන්න සිද්ධ වුණා. අපි මේ අයවැය යෝජනා ක්‍රියාත්මක කරනකොට අපි දැක්ක රාජ්‍ය නිලධාරිත් එක්ක මේක යෝජනා එකතු කරගෙන යන වැඩපිළිවෙලේදී අපි කොහොමද මේ අයවැයත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව අපිට ප්‍රශ්නයක් වුණා. දැන් අද විවිධ තර්ක ගොඩනගනවා එහා පැත්තේ ඉන්න විපක්ෂයේ සහෝදරවරු, එවැගේම විවිධ චෝදනා නගන්න පුළුවන් අපිත්. අපි කෙසේ වුණත් අපි දැන් එකට එකතු වෙච්ච රාජ්‍ය යාන්ත්‍රණයත් හා දේශපාලන යාන්ත්‍රණයත් එක්ක එකතු වෙච්ච රටක් ගොඩනගන්නේ කොහොමද කියන කාරණාවයි ගරු මූලසුනරූඪ මන්ත්‍රීතුමනි අපි සිටිය යුත්තේ. අපි දැන් ඇති එක එක ගහගත්තා. අපි ඇති දැන් එකිනෙක මරාගත්තා. අපි මේ රට හදන්නේ කොහොමද කියන කාරණාවයි අපි අහන්න ඕන. මේකේ තියෙන පිටු ගණන් වල තියෙන කරුණු කාරණාව ගැන නෙමෙයි අපිට වැදගත් කාරණා වෙන්නේ. තමන්ගේ හෘද සාක්ෂිය මේකට වැදගත් වෙනවා. මොකද එහා පැත්තට ගිහිල්ලා තමන්ගේ ඡන්ද වැඩි කරගන්න වෙන කාරණාවක් කතා කරනවද, මෙහා පැත්තට ඇවිල්ලා තමන්ගේ ඡන්ද වැඩි කරගන්න වෙන කතාවක් කතා කරනවද කියන කාරණාවට එහා ගිය බුද්ධිමත් තීන්දුවක් අපි ගන්න ඕන. අද රටේ රාජ්‍ය සේවකයෝ 115කට ආසන්න රාජ්‍ය සේවකයෝ ටිකක් ඉන්න බුද්ධිමත් රාජ්‍යයක් මේක. හැබැයි ඒ බුද්ධිමත් රාජ්‍ය තුල අපි දැක්ක රාජ්‍ය සේවකයෝ පිකටින් කරනවා, ස්ට්‍රයික් කරනවා. ඒවගේ ගුරුවරු පිකටින් කරනවා, ස්ට්‍රයික් කරනවා. ඒ වගේ විශ්වවිද්‍යාල පද්ධතියේ සිසු දරුවෝ පිකටින් කරනවා. හරි, මේ වගේ කාරණා එක්ක අපි කොහොමද මේ රට නැවත සෞභාග්‍යමත් රාජ්‍යයක් බවට ගොඩනගන්නේ? හැබැයි කිසිම තැනක කිසිම අවස්ථාවක පක්ෂ විපක්ෂයක් කියන කාරණා මේ පාර්ලිමේන්තුව ඇතුලේ තිබුණත් විපක්ෂය ගිහිල්ලා ඒ පවතින ආණ්ඩුවට විරුද්ධ නම් ඒ පැත්තට ගිහිල්ලා පිකටින් වලට සහභාගී වෙලා මේ රට නැවත වටන ක්‍රියාමාර්ගයට යනවා. අපි කියන්නේ මේ රටේ නායකත්වයක් අරගෙන මේ රට නැවත ගොඩනගන්න නම් අපි මොනවද අපි කරන්න ඕනේ? කැපවීම. ඒ කැපවීම අපි මේ වෙලාවේ කළ යුතුමයි. ඒ නිසා තමයි මිත්‍රවරුනි අපිට මේ පාර්ලිමේන්තුවේ තුලින් අද මේ අයවැය තුල අපි යම්කිසි ආකාරයේ මේ යෝජනා වලට සහයෝගයක් ලබා දීලා මේ රටේ රාජ්‍ය නිලධාරීන්ට පුළුවන් තරමෙන් ලබා දුන්න ඒ දහදහක ප්‍රතිපාදනේ ඒගේ ජීවිකා වර්ධනය කාණ්ඩ ඉඩ දෙන්න ඕන. අපි දැක්ක ඒ කාලේ කොවිඩ් වසංගත කාලේ ඒ අවුරුදු එකහමාරක වගේ කාල සීමාවක් තුළ සීලමු රාජ්‍ය නිලධාරීන්ට පඩි ටික දුන්න කිසිම කරදරයක් නැතුව ඒ අය වෙනුවෙන් ඒගේ ඒ පඩියට කිසිම ආකාරයක හානිය සිද්ධ කරේ නැහැ ආණ්ඩුවක් හැටියට. ඒ වගේම මහජනතාවට රුපියල් 5000ක දීමනාවක් හරි යම් කිසි දීමනාවක් දීලා මහජනතාවට ජීවත් වීමේ අවකාශය හදලා දුන්නා එදා පැවතිච්ච රජය තුල. නිසා ඒ වැටිච්ච ආර්ථිකය නැවත ගොඩනගන්න නම් අපි අද නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕන. අපි නිෂ්පාදන ආර්ථිකයට යන්න එදා අපි දැක්කා මහින්ද රාජපක්ෂ මැතිතුමා කාලේ ගුවන්තොට පොළවල් නිර්මාණය කරා, වරායවල් නිර්මාණය කරා, ඒ වගේම අධිවේගී මාර්ග නිර්මාණය කරා. ඒ අධිවේගී මාර්ග නිර්මාණය කරාට පස්සේ මේ යටිදල පහසුකම් හදාගත්තොත් තමයි අපි අපේ රටේ ඉන්න අපේ රටට එන විදේශිකයන් ඒ විදේශිකයන්ට අවශ්‍ය කරන යටිදල පහසුකම් ටික ලබා දුන්නොත් අපි දැක්කදා පාසිකුඩා, කල්පිටිය, නිලාවේලි, යාල වගේ ප්‍රදේශවල අද රටේ ලක්ෂ 20කට ඉන්න පුළුවන් කාමර පහසුකම් අද මේ රටේ මේ වෙනකොට හදලා දීලා තියෙනවා. හැබැයි මෙන්න මේ යටිදල පහසුකම් සංවර්ධනය කරාට පස්සේ තමයි අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයට අවශ්‍ය කරන වැඩපිළිවෙළ මේ ආර්ථිකයට එකතු කරන්න තියෙන්නේ. ඒ ආර්ථිකයට එකතු කරන වැඩපිළිවෙළට අපි කුහක වෙනවා නම්, අපි ඒකට නිගා කරනවා නම්, ඒක ආපස්සට අදිනවා නම් මම හිතන්නේ අපිට මොනවා වෙයිද කියලා. එදා IMF එකට යන්න IMF එකට යන්න එපා කියන කාරණාවත් එක්ක මම දැක්ක රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියත් කිව්ව ඒ කතාව, විපක්ෂ මන්ත්‍රීවරු ගොඩක් කිව්ව ඒ කතාව. ඒගොල්ලන් අවශ්‍යකම තියෙන්නේ මේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නැත්නම් මේ බැසිල් රාජපක්ෂ, මේ රාජපක්ෂ කියන නම විතරයි මේගොල්ලන්ගේ කටේ තියෙන්නේ. මේ අය තමයි මේ රට සම්පූර්ණ වැදගෙන වැට්ටුවේ කියලා අපි අහනවා. මිත්‍රවරුනි, එදා අපි හිටපු ගල් යුගය අපි අවසන් කරලා අද ඔය කියන මහත්තුරු ටික, ඔය කියන නෝනල ටික මෙරට ජනතාව අද මේ අධිවේගී මාර්ග පාවිච්චි කරන්නේ නැද්ද? ගුවන්තොටුපළ පාවිච්චි කරන්නේ නැද්ද? වරාය පාවිච්චි කරන්නේ නැද්ද? ඔය කියන ෆෝර්ට් සිටිය දැන් හයට අනිද්දා සාර්ථක හදාගෙන යනකොට ඒක පාවිච්චි වෙන්නේ නැද්ද? මෙරට ආයෝජකයාව ජේම්ස් පැකර්ලා වගේ මේ ආයෝජකයෝ නැවත රටි පිටුවහල් කරන්න තරම් අපේ රටේ මිනිස්සු නින්දිත තුජිත තත්ත්වයට පත් වුණා. ඉතින් අපි අහනවා මිත්‍රවරුනි, අපි කවද්ද මිනිස්සු හැටියට මේ රටේ මේ යටිදල පහසුකම් සංවර්ධනය කරලා රට අනාගතයට බාර දෙන්න අපි හිතන්නේද? මැරලා ගියත් අපේ දරු පරපුරට අපි රට කවද්ද නැවත බාර දෙන්නේ කියලා. ඒ නිසා අපට මතකයි එදා කුෂිකර්ම ඇමති වෙලා හිටිය අපේ දැන් ඉන්න කථානායකතුමා. එතුමා ඉන්න කාලේ අපි දැක්ක ධාන්‍ය වර්ග 14කින් මේ රට ස්වයංපෝෂිත කරා. ඒ ධාන්‍ය වර්ග 14 රට ස්වයංපෝෂිත කරලා අපිට මේ රටේ ඉදිරියට යන්න තියෙන පැවැත් මොකද්ද කියන කාරණාව වැවක් හදාගන්න විදියක් නැහැ. වැව හදාගන්න ගියාම සමහර රාජ්‍ය නිලධාරියකට කැමති නැහැ. අම්මෝ පරිසරයට හානි වෙනවා කියනවා. වැව ගැඹුරු කරන්න ගියාම කියනවා අම්මෝ පතුල හිල්ලෙනවා කියනවා. වැව කපන්න ගියාම අම්මෝ මේ වැලි ටික දෙන්න බෑ කියනවා. මෙන්න මේ තත්ත්වකද මේ ඉන්නේ. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන අම්මෝ මේ කැලේ ඉන්න සත්තුන්ට හානි වෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බදු අම්මෝ මේ කැලේ විනාශ වෙනවා. මෙන්න මේ තත්ත්වකින්නේ අද මේ රටේ නිලධාරිකින් අපි අහනවා තමුන්නාසලාට තියෙන යුතුකම මේ රට ගැන කැක්කුමක් තියෙනවා නම් මේ දේශපාලඥයා විතරක් නෙමෙයි, ඒ වගේම මේ රාජ්‍ය යාන්ත්‍රණය ඉන්න තමුන්නාසලත් මේ රටට සක්‍රීය දායක වෙන්න ඕන. නැත්තම් අවුරුදු 20න් පත්තිම අරගෙන අවුරුදු 60 වෙනකම් පෙන්ෂන් එක ඇවිල්ලා පෙන්ෂන් එක නැති වෙයි කියලා බලාගෙන ඉන්න එක නෙමෙයි යුතුකම. රටට යම් කිසි දායකත්වයක් දීලා රටේ මැරිලා යන්න පොළොවට පස් වෙන්න එක තමයි ඒ සියලු දෙනාට මේක දින යුතුකම කියන එක මම විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම ගරු මූලසුනුරු මන්ත්‍රීතුමනි, අපි දැක්කා මේ රාජ්‍ය සේවකයන්ට වගේම අපි දන්නවා මේ රටේ පොලිස් නිලධාරි අපා දුකක් විඳිනවා. ඒ අය තමන්ගේ
රාජකාරියට
මේ ලබලා දුන්න සහනය පිළිබඳව මං ගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා, ගරු ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආබාධිත දීමන අස්වැසුම වකුගඩු රෝගීන්ට වැඩිහිටි අයට දීමන මේව දෙන්න එපා කියලාද හත් දෙයියනේ කියන්නේ තමුන්නාසලා මේ රටේ ඉන්න දිළුඳු ජනතාව නැවත ගොඩනගන්න නම් එයාට කර යුතු යුතුකම ඉෂ්ට කරන්න නම් තමුන්නාසලා අයවැයට ඡන්දය දීලා මේ අයට ප්‍රතිපාදන ටික ලබලා දෙන්න ඕන. රාජ්‍ය සේවකයන් ලැබිච්ච රුපියල් 10000ක මුදල් ලබලා දෙන්න ඕන. හැබැයි රාජ්‍ය සේවකයාගේ මුදල් ලබා දෙන්න තමුන්නාසල අත උස්සන්නේ නැත්නම් මේ අහිංසක ජනතාවගේ අවශ්‍ය කරන සහයෝගය ඇයට ලැබෙන ඒ දීමනා ටික ලබා දෙන්න, ආබාධ දීමනා, වක්ගොඩ දීමනා, වැඩිහිටි දීමනා, අස්වැසුම, ඒ වගේම නාගරික නිවාස මේ හිමියන්ට
එයාට ලබා දෙන්න තියෙන මේ නිවාස යෝජනා ක්‍රමය ලබා දෙන්න තමුන්නාසල අකමැතින. අද නැන්න කොහොම වෙ සිද්ධ වේද කියලා. ඒ නිසා මම අහනවා මේ අයවැය තුල අද තමුන්නාසලා අද මේ ජනතා විමුක්ති පෙරමුණ මහපාරට මිනිස්සු බස්සලා කරන ක්‍රියාකාරකම ඒ වගේම සමග ජන බලවේගය ඒ වගේ විපක්ෂයේ සියලු දෙනා මේ අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ඒ වගේම සියලු දෙනා මෙලියට බස්සලා තමුන්නාසලා කරන්න හදන්නේ මේ රට නැවතත් අරාජික තත්ත්වයට පත් කරලා රටට එන්න ඉන්න විදේශිකයෝ නැති කරලා රටට එන්න තියෙන ආයෝජන ටික නැති කරන්න ඒ නිසා ඉඩම් බලතල ටිකත් අරගෙන මම කියනවා මෙන්න මේ වැඩපිළිවෙලට අපිට අවශ්‍ය කරන ආර්ථික සංවර්ධනය කරන්න ඕන
කියලා
ඒ නිසා මම අවසන් කරනවා ගරු මන්ත්‍රීතුමනි මට විනාඩියක් මම අහනවා මේකත් එක්කම පහුගිය දවස්වල මේක අපි දැක්කෝ ක්‍රිකට් සම්බන්ධව කතා වුණා රතුමත් චුවා වගේ අපි ආනවා හපුතලේ සංවිධායකවරයා සමුග ජන බල වේගී නයන වාසල තන්ත්‍ර කියන්නේ කවුද ආනෝ විපක්ෂ නායකතුමයි මම හිතන්නේ ඔය බෝම්බ පුපුරලා පෙන්නන්න මේකේ ක්‍රිකට් එකෙන් කාලා තියෙන විදිය ඔය පවුලේ උදවිය එසා මම ඉදිරියේදී ඒක චර්ම කියනවා කියන මතක් කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා
ස්තුතියි මිලන ගරු කපිල අතුකොළමැතිතුමා ඕඩර් ප්ලීස් සභාවෙන් ගරු මන්ත්‍රීවරයෙක් යෝජනා කරන්න මුලාසනයේට
මුලාසනයේ සඳහා ගරු ජගත් සමරික්‍රමතුමාගේ නම යෝජනා කරනවා
කිස්තිර කරන්න
ගරු මුලාසන රමන්තුමනි මගේ යෝජනා විස්තර කරන්න
ස්තුතියි ගරු සභා මන්ත්‍රීතුමා
ගරු කපිල ඇතුකෝල මන්තුමා ඔබතුමා මේ අවසන් කතාවෙන්
2024 අයවැය වාර්තාව ඉදිරිපත් කරන මේ මොහොතේ තිරිකුණාමලයේ දිස්ත්‍රික්කයේ පිළිබඳවත් එවැගේම මේ අයවැය වාර්තාවට සමගාමීව අදහස් ඉදිරිපත් කිරීමට අවසරයි ඔබතුමන් ඇතුළු ගරු සභාවෙන් අදහස් ඉදිරිපත් කිරීමට මත්තෙන් අද දින මේ රටට මහ දැවැන්ත සේවයක් ඉෂ්ට කරපු රටේ අපි හැමෝටම සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු හැමෝටම දැවැන්ත ගැටලුවක් වෙච්චි ඒ වාර්ගික යුද්ධය අවසන් කරපු අපේ ජනනායකයා මහින්ද රාජපක්ෂ
මහත්මයාගේ වඩා විනාඩි 17ක කාලයක් තියෙන
78 වෙනි උපන්දිනයේ සමරන අද දවසේ එතුමන්ට සුබ උපන්දිනයක් වේවා කියලා පළමුවෙන් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම කනගාටුදායක සිදුවීමක් මගේ ජීවිතේ මම මේ පාර්ලිමේන්තුවට ගේන්න මම හිතන්නේ තිරිකුණාමල දිස්ත්‍රික්ක පළාත් පාලන ආයතන වල ප්‍රධානින් අතරින් වැඩිපුරම මහන්සි වෙච්ච කෙනෙක් විදිහට ගෝමරන් කඩවල ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා ඒ දිස්ත්‍රික්කයේ සභාපතිවරුන්ගේ සංගමයේ සභාපතිතුමා චන්දන විජිත කුමාර මෙතුමා අද ජීවිතයත් මරණයත් අතර සටනක කොළඹ දැඩි සත්කාරයකගේ එතුමන්ට ඉතා ඉක්මනින් නිරෝගී සුවය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ඉදිරිපත් කරලා තියෙන අයවැය වාර්තාව පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මේ විවිධ කෝණවලින් මේ අයවැය වාර්තාව දිහා බලලා යෝජනා චෝදනා වගේම නොයෙකුත් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා කවුරු කොහොම කිව්වත් අපි දන්නවා මේ බිඳ වැටුණු ආර්ථිකයක් තියෙන රටක අයවැයක් පිළිසකර කිරීමම මහ දැවැන්ත අභියෝගයක් ඉතින් මේ දැවැන්ත අභියෝගයට අද වත්මන් ජනාධිපතිතුමා ඇතුළු මේ පාලක කණ්ඩායම මුහුණ දීලා ඒ අය මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙනවා ඉතින් ගෝලිය අපි දන්නවා ගෝලිය වසංගතයක් වෙච්ච මේ COVID-19 අපේ රට විතරක් නෙමෙයි මේ මුළු ලෝකෙටම ඒ වගේම බොහොමයක් රාජ්‍යන්වල ආර්ථික ඒ වගේම සමාජීය දේශපාලනික වශයෙන් බිඳ වැටීම් බොහොමයක් එල්ල කරන්න මරු පහරක් වැදුණු රෝගයක් බවට පත් වුණා 2019 ජනාධිපති වර්ණයෙන් පස්සේ ඒ වගේම 2020 පාර්ලිමේන්තු මැති වර්ණයෙන් අනතුරුව බිහිවෙච්ච මේ වර්තමාන ආණ්ඩුව පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අපි දන්නවා මේ COVID-19 වසංගතයත් එක්ක දැවැන්ත පසුබෑම් හමුවේ තමයි අපිට මේ රාජ්‍ය කටයුතු සිද්ධ කරන්න සිද්ධ වුණේ. ඉතින් ඒ වෙලාවේ ජනතා සේවාවන් සපයන්න සිදු වුණේ බොහොමයක් ප්‍රශ්න ගැටලු මැද්දේ. COVID-19 වසංගත ඉවරනකොටම මේ මිනිසුන්ගේ දැවැන්ත පීඩනයක් වෙලා තිබුණු ඒ පීඩනය ජන අරගලයක් විදිහට එනවා. ඒ අරහා ඒ ලැබුණු පසුබෑමුත් එක්ක තමයි මේ රාජ්‍ය ඉදිරි කටයුතු අපිට කරන්න සිද්ධ වුණේ කියන එක පළමුවම මතක් කරන්න ඕනේ. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ රටේ හිටපු ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙලා ඉවත් වෙනකොට මේ රට එදා අරාජික වෙන්න නොදී වත්මන් ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා පළමුවෙන්ම අග්‍රාමාත්‍යවරයා විදිහටත් ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගෙන මේ රටේ ජනාධිපතිවරයා විදිහටත් දිවුරුන් දීලා ඒ ජනතාවගේ වගකීම් බාර ගැනීම පිළිබඳව අපි සීලු දිනාගේ ප්‍රශංසාව එතුමන්ට හිමි කළ යුතුයි කියලා මතක් කළ යුතුයි. ඉතින් අපි දන්නවා මේ අයවැය පිළිබඳව විපක්ෂ නායකතුමා ඇතුළු මේ විපක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයෝ ඒ වගේම විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු කරන්නේම විවේචන ඒ වගේම පෙන්වන්නේම මේ මේ අයවැය වාර්තාව තුළ තියෙන අඩුපාඩු. නිදහසින් පස්සේ අවුරුදු 75කට ආසන්න කාලයක් තුළ අපි සියලු දෙනා අද මේ මොහොත වෙනකන් ආපු ගමන අපි දන්නවා අපි ආවේ රෝසමල් යහනාවකින් නොවන වග අපි හැමෝම දන්නවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ කාලය තුළ විවිධ වූ පසුබෑම් වලට රටක් විදිහට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ අතරින් අවුරුදු 30කට ආසන්න කාලයක් තුළ තිබුණු වර්ගවාදී යුද්ධය ඒ වගේම නොයෙකුත් වර්ෂවල තිබුණු එක් එක් දේශපාලන පක්ෂවල ප්‍රචණ්ඩකාරී ක්‍රියා විශේෂයෙන්ම 71 කැරල් ඒ වගේම 83 කළු ජූලිය ඒ වගේම 88 89 කලබලකාරී වාතාවරණයන් වගේ දේවල් මේ රටේ ඒ දැවැන්ත සංවර්ධනයට ලොකු බාධාවක් වුණා. ඒ වගේම මතක් කරන්න ඕනේ සුනාමි ව්‍යසනය සහරන් වගේ අන්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ මේ ආර්ථිකය කඩාගෙන වැටෙනකොට ඒ වගේම පසුගිය කාලවකවානුව තුළ ඇතිවෙච්ච අරගලමය ස්වභාවයන් එක්ක මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන සේවාවන් ටික අපිට යහපත් අයුරින් සැපයිය හැකිද කියන ප්‍රශ්නයට අපි හැමෝම බුද්ධිමත්ව උත්තර සෙවිය යුතු කාලයක් බව මේ සිළු දිනාට මතක් කරන්න ඕනේ. දැන් අද විපක්ෂය ඉදිරිපත් කරපු කරුණු කාරණා එක්ක බොහොමයක් දෙනා අපි දැක්ක බොහොමයක් දේවල් කියනවා. මම කනගාටු වෙනවා විශේෂයෙන්ම කටට ආපු පළියට මේ සභාවේ තියෙන වරප්‍රසාද පාවිච්චි කරලා උත්තරීතර සභාවක මේ කියන වචන වගකීමෙන් කිව යුතුයි. මීට කලින් කතා කරපු සමගි ජන බලවේග නියෝජනය කරන මන්ත්‍රීතුමා අලි සහිර් මන්ත්‍රීතුමා කියනවා ජනතාවගේ බලය අහිමියේ චාණ්ඩුවක් මේක. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච ජනාධිපතිවරයෙක් කියලා. අර මොකක් හරි අධිකරණමය කටයුත්තක් හින්දා മന്ത്രി ദൂരෙන් ඉවත් වෙන්න සිද්ධ වුණු නසීර් රහමන් මැතිතුමාට පින් සිද්ධ වෙන්න අලි සහිර් මන්ත්‍රීතුමා මේ ඊයේ පෙරදී ඇවිල්ලා ඒ කියන්නේ මැතිවරණයෙන් පරාජය වුණු කෙනෙක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා මේකට මිනිස්සුන්ගේ මතය අහිමි වෙලා කියලා. ඉතින් මේව මහා විහිළුවට කාරණා. හැමෝම අයවැයක් ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ වරප්‍රසාද. ඒ වගේම මොනවද අපිට හම්බ වෙන්නේ කියලා තමයි හැමෝම කල්පනා කරන්නේ. අයවැය වර්තාවක් ඉදිරි වර්ෂය සඳහා අපිට අය කොච්චරද වැය කොච්චරක් තියනවද වැය කරන්න මේ රටේ මිනිස්සු වෙනුවෙන් මේ රටේ ප්‍රජාව වෙනුවෙන් එහෙමනම් මේ අය ටික අපි කොහොමද එකතු කරන්නේ මේ මිනිස්සු වෙනුවෙන් මේක ගුණාත්මක විදිහට වීදම් කරන්නේ කොහොමද කියන කාරණාව කල්පනා කරන්න ආණ්ඩු පක්ෂයට වගේ විපක්ෂයට වගකීමක් තියෙනවා. හැමෝම ඉල්ලන විදිහට දෙන්න පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ජනාධිපතිවරයෙකු විදිහට දෙයි. අර ගවක වාන්දරට වැරියා වගේ දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ රටේ ආර්ථිකෙත් එක්ක ජනාධිපතිතුමා රජයේ සේවකීන්ට ඒ වගේම මිනිස්සුන්ට මේ අවශ්‍ය කරන මේ සහනාධාර ටික දෙයි. හැබැයි එහෙම සහනාධාර විතරක් දිය නොහැකි කාලවකවානුවකයි අපි මේ අයවැය මේ රටට ඉදිරිපත් කරන්නේ. ඒ වගේ මතක් කරන්න ඕනේ එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටේ ජනාධිපතිවරයා විදිහට මේ රට බාර ගන්නකොට සහරාන්ගේ ප්‍රහාරයෙන් අඩපණ වෙච්ච ආර්ථිකයක් තිබිච්ච රටක් එතුමා බාරගත්තේ. අග්‍රාමාත්‍යවරයා විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ අගමැතිවරයා විදිහට මේ එදා ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක මේ රට කරගෙන යනකොට පටන් ගන්නකොටම තිබුණු අභියෝග ගොඩක් තිබුණා. සහරාන්ගේ ප්‍රහාරයත් එක්ක මිනිසුන්ගේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ගමේ හිටපු මහා පරිමාණ වගේම සුළු පරිමාණ ව්‍යාපාරිකයත් ආර්ථික වශයෙන් වැටුණා. ඒ වෙලාවේ බදු ගහලා භාණ්ඩාගාරය ශක්තිමත් කරනවද එහෙමත් නැත්නම් බදු සහන දීලා මිනිසුන්ගේ ආර්ථිකය යහපත් කරනවද මේ ව්‍යවසායිකයෝ ටික නගා සිටිනවද කියන තීන්දුව එදා ජනාධිපතිවරයා ගත්තා. ඉතින් බදු සහන අඩු කරපෙහිඳම ආර්ථිකය කඩාගෙන වැටුණා කියලා අධිකරණ තීන්දුවක් දීලා තියෙනවා. අධිකරණ තීන්දුවට අපි ගරු කරනවා. හැබැයි සද්භාවයෙන් මේ මානුෂීය භාවයන් දිහා කල්පනා කරලාගත්තු තීන්දුවත් එක්ක අපි හැමෝම මේ දිහා මානුෂීය ඇසකින් බැලිය යුතුයි කියලා මම මේ සභාවට යෝජනා කරනවා. ඒ වගේ මතක් කරන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්තයා අද ඒ දුන්න උසාවි තීන්දුවත් එක්ක දැවැන්ත අපහසුකට පත් වෙලා ඇති. හැබැයි පිරිකුණා මල දිස්ත්‍රික්ක නියෝජනය කරන එකම සිංහල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට එකම ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයා විදිහට මම අභිමාණයෙන් කියනවා මගේ තාත්තා ඇතුළු මගේ තාත්තා ඇතුළු පියවරු දහස් ගණක් නැති වෙච්ච ඒ වගේම භාර්යයන්ට තමන්ගේ භාර්යාවන්ට තමන්ගේ ස්වාම පුරුෂයෝ දස දහස් ගණක් අහිමි වෙච්ච දරුවන්ට තාත්තලා අහිමි වෙච්ච දරුවන්ට තාත්තලාට දරුවෝ අහිමි වෙච්ච රටක් බාර අරගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා අපි හැමෝටම ප්‍රශ්නයක් වෙච්ච වර්ගවාදී යුද්ධේවර කරා. අද තිරිකුණාමල දිස්ත්‍රික්කේ මිනිස්සු නිදහසේ නිදාගන්නේ ගෙදර මහින්ද රාජපක්ෂ මහත්තයාට පින් සිද්ධ වෙන්න. එදා ඒ වර්ගවාදී යුද්ධය අවසන් නොකරනම් අදටත් මේ රටේ සිංහල අම්මා තාත්තගේ දරුවෝටක තවමත් මියැදෙනවා. දමිල අම්මා තාත්තගේ දරුවෝ තවමත් මියැදෙනවා. මුස්ලිම් අම්මා තාත්තගේ දරුවෝටක මියැදෙනවා. මිනිස්සු වැරනකොට එදා රට බාරගෙන මහින්ද රාජපක්ෂ මහත්තයා එදා ඒ කළ සේවයට මගේ ගෞරවය සහ ප්‍රණාමය තිරිකුණාමලයේ මන්ත්‍රීවරයා විදිහට පුද කළ යුතුව තියෙනවා. ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපි හැමෝම අද මේ අයවැය වார்த்தාවට මුහුණ දෙනකොට ජනාධිපතිතුමා කිසිම දෙයක් මේ මිනිස්සු වෙනින් මේ අයවැය තුල කරලා නැති විදිහට තමයි මේ විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයෝ සහ මේ විපක්ෂ මන්ත්‍රීවරු කතා කරන්නේ. එතකොට එතුමා මේ අයවැය වார்த்தාව තුල මම ඉස්සෙල්ලා කිව්වා වගේ දෙන්න පුළුවන් නම් අර වැවක වාන් ඇරියා වගේ රණලි කුමසිංහ මහත්තයා දෙන්න ලෑස්ති. හැබැයි එහෙම ආර්ථිකයක් තිබුණු රටක් නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා බාරගත්තේ. අපේ කුමාරසිරි මන්ත්‍රීතුමා ඉස්සෙල්ලා කිව්වේ දැන් මේ කපිතාන් මේක නැවක් මේ නැවේ කපිතාන් විදිහට නම් කරලා තියෙනවා කියලා. ඒතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාෙන් පස්සේ රණලි වික්‍රමසිංහ මහත්තයා බාරගත්තේ කාටවත් බාර ගන්න බෑ කියපු රටක් අද වචන වලින් රට හදන වචන හැඩ කර කර කිය කියා ආණ්ඩු පක්ෂය අපහසුතාවට පත් කරන්න හදන මේ නායකයෝ ටික එදා මේ රට බාර ගන්න කියනකොට හිටපු ජනාධිපතිවරයා ධූරය හැර යනකොට හැංගිච්ච නායකයෝ බෑ කියපු නායකයෝ අද ඉල්ලනවා සහන රණලි වික්‍රමසිංහ මහත්තයාගෙන්. ඉතින් එදා බාර ගන්න තිබ්බනේ මේ ආණ්ඩුව. එදා බාර ගන්න ওই මිනිස්සුන්ට ඕනේ කියලා සහන ටික දෙන්න තිබ්බනේ. එදා නැග්ගේ නැවකට නෙමෙයි රණලි වික්‍රමසිංහ මහත්තයා එදා නැග්ගේ බක්කි කරත්තකට. ඉතාලම හිමින් මේ ගමන යන්න සිද්ධ වුණේ. දැන් ටිකෙන් ටික අපි මේක වෙනස් කළා. සමහරවිට 20යි 24 වෙනකොට තව වසර කීපයක් යනකොට මේ රට නැවතත් තිබුණු තත්ත්වෙට පරිවර්තනය කරගන්න නම් ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි දෙපැත්තට වෙලා දොස් කියා ගන්න එක නෙමෙයි යුතුකම. වර්තමාන ආණ්ඩුව හදන්න දායක වෙච්ච පිරිසක් එහා පැත්තට ගිහිල්ලා ඉන්නවා. මේ තුඹස බැන්දේ මේ වේයෝ ටික හැමෝම එකතු වෙලා නම් වැස්සට පස්සේ හුඹහදී වෙනකොට අපි නෙමෙයි මේ වැඩේ කරේ කියලා ඇඟ බේර ගන්න කාටවත් වගකීමක් යුතුකමක් නැහැ. මැතිවරණයක් තියලා මැතිවරණ ජයග්‍රහණය කරන්නේ මිනිස්සු දෙන ඡන්දවලින් මිනිස්සුන්ගේ ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට ආපුවාම මේ පරිපාලනයේ පහසුතක ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය දෙපැත්තට බෙදිනවා තමයි. හැබැයි ජනතාවගේ මේ අවස්ථාව වෙනුවෙන් අපි හැමෝටම වගකීමක් යුතුකමක් තියෙනවා මතක් කළ යුතුව තියෙනවා. ඉතින් අරු මන්ත්‍රීතුමනි මේ අයවැය වார்த்தාව පිළිබඳව විපක්ෂ නායකතුමා ඇතුළු මේ අය ඉදිරිපත් කරන්නෙම අඩුපාඩු සහ වැරදි ඒ වගේම විවේචන මම ඒ කරන ප්‍රකාශයන්ට මම විරුද්ධ වෙනවා. එතකොට මතක් කරනවා මේ වෙලාවේ තිරිකුණාමල දිස්ත්‍රික්කයටත් ගැලපෙන යෝජනා බොහොමයක් මිනිසුන්ට සේවාවන් විදිහට සපයන්න මේ තුල ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මිරිදිය දීවර කර්මාන්ත සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 200ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඉතින් තිරිකුණාමල දිස්ත්‍රික්කයේ දීවරයෝ වෙනුවෙනුත් මේ මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන් කරන්න කියන ගෞරවණීය ඉල්ලීම මම ජනාධිපතිතුමා ඇතුළු මේ විෂය භාරයතුමා ළඟින් ඉල්ලනවා. ඒ වගේම මේකේ සටහන් වෙලා තියෙනවා සමස්ත රටේ මත්ස්‍ය අස්වැන්නෙන් 135ක් පමණ ලැබෙන උතුරු මුහුදේ දීවර කටයුතු වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කරලා තියෙනවා කියලා. උතුරු මුහුදෙන් විතරක් නෙමෙයි නැගෙනහිර මුහුදෙනුත් මේ මත්ස්‍ය සම්පත එනවා. ඉතින් මම ජනාධිපතිතුමා යෝජනා කරනවා මේ උතුරට විතරක් මේ මිලියන 500 වෙන් කරන්නේ නැතුව තිරිකුණාමල දිස්ත්‍රික්කයෙන් නියෝජනය කරන මේ නැගෙනහිර ඉන්න දීවරය වෙනුනුත් මේ කටයුත්ත වෙන් කරලා දෙන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. ඒත් එක්කම මේ අයවැය වார்த்தාව තුල තිරිකුණාමල දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් විශාල පිරිසක් මම හිතන්නේ පවුල් 1500කට 2000කට ආසන්න ප්‍රමාණයක් මේ වකුගඩු රෝගෙන් පෙළෙනවා. අද ඒ රෝගීන් අර ඇවිදින මලමිනි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් වකුගඩු රෝගියාගේ දීවනාව වැඩි කරලා තියෙනවා. විශේෂයෙන් පදවි සිපුර ගත්තාම මේ වකුගඩු රෝගියෙක් මේ සේවාවන් ටික සපය ගන්න අනුරාධපුර දිස්ත්‍රික්කයට යන්න ඕනේ. රුපියල් 4000ක් මාසෙකට වීදම් කරන්න වෙනවා. ඒ වෙනුවෙන් දීමනාවක් ලබා දීම ඇත්තටම මේ වෙලාවේ කාලෝචිත දෙයක් විදිහට සලකනවා. ඒ වගේම වැඩිහිටි සහ පුරවැසියන් වෙනුවෙන් ලබා දෙන මාසික දීමනාව රුපියල් 3000කින් වැඩි කරලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලා හිටිනවා වගකීම් තුන නිලධාරීන් මෙතන ඉන්නවා නම් මේ දීමනාව වැඩි කරනවා වගේම සමහර ලාවට මේ දීමනාව ලබා දෙන්න කියලා ඉල්ලීම් කරපුවාම වැඩිහිටියන්ට පොලිමේ ඉඳ සිද්ධ වෙලා තියෙනවා තවත් කෙනෙක් එතනින් අයින් වෙනකම්. ඒකර මේ දෙන ප්‍රමාණය දෙන්න පුළුවන් ප්‍රමාණය පුරවැසියන් ප්‍රමාණය වැඩි කරන්න කියලා මම ඊටම ගෞරවයෙන් මේ සභාවෙන් ඉල්ලනවා. ඒ වගේම මේ මේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරන අයවැය වාර්තාව තුළ අස්වැසුම් වැඩසටහනට සහ ආබාධිත පුද්ගලයන් ඒ වගේම වකුගඩු රෝගීන්ට වැඩිහිටියන් වෙනුවෙන් බිලියන 205ක මුදලක් වෙන් කරලා තියෙනවා. අපි දන්නවා සමෘද්ධි සහනාධාරය ඒ වගේම අස්වැසුම දෙනකොට ලොකු කලබැගෑනියක් මේ රටේ ඇති වුණා. ඒ වෙනුවෙන් ලොකු විශාල මුදලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට තිරිකුණාමල දිස්ත්‍රික්කයේ මේ වනජීවී වන සංරක්ෂණ ඉඩම් ටික නැවතත් මේ මිනිසුන්ට ලබා දෙන්න ජනාධිපතිතුමා වැඩපිළිවෙල හදලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි වෙනකොට කටයුතු ඉදිරිපත් කරගෙන යනවා. ඉතින් මේ ඒත් එක මතක් කරන්න ඕනේ තිරිකුණාමල දිස්ත්‍රික්කය ගත්තාම අතිගරු ජනාධිපතිතුමාටත් ඒ වගේම අපේ අධ්‍යාපන ඇමතුමා මේ අවස්ථාවේ ඉන්නවා මතක් කරනවා අවුරුදු 30ක් තිස්සේ තිබුණු යුද්ධෙත් එක්ක මගේ මාත් එක්ක හිටපු සමවයස මිත්‍රයෝ ඒ වගේ මට වඩා වැඩිමහල් සහෝදරවරු ඒ වගේ බාල සහෝදරවරු බොහෝමයකට අධ්‍යාපන වරප්‍රසාද අහිමි වුණා. අවුරුදු 30ක් තිස්සේ තිබුණු යුද්ධෙහිඳ පාසල් වහලා දාන්න සිද්ධ වුණා. ඒත් එක්කම ගුරුවරු විදුහල්පතිවරු අධ්‍යාපන බලධාරීන් තිරිකුණාමල දිස්ත්‍රික්කයට ආවේ නැහැ. අධ්‍යාපනයේ පිළිබඳව ගැටලුවක් තිබ්බා. හැබැයි වර්තමාන දරුවෝ ටික දැන් ඉගෙන ගන්න පටන් අරන් තියෙනවා. ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි තවමත් විද්‍යාගාරයක්වත් නොදැකපු හැබැයි සාමාන්‍ය පෙළ විද්‍යා විෂයට සම්මාන සාමාර්ථයක් ගන්න දැවැන්ත උත්සාහයක නියැලෙන දරුවෝ පිරිසක් තිරිකුණාමලේ ඉන්නවා. විද්‍යාව වගේම ගණිතයේ විද්‍යා විෂයන්ට ගුරුවරු නැති ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ අඩුපාඩු ටික තිරිකුණාමල දිස්ත්‍රික්කේ සම්පූර්ණ කරලා දෙන්න කියලා මම ඊටම ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම තිරිකුණාමල දිස්ත්‍රික්කේ සිංහල දමිළ මුස්ලිම් දරුවෝ බොහෝමයක් ඉන්න අධ්‍යාපන කලාපයේ කන්තලේ කලාප අධ්‍යාපන කාර්යාලයේ ගොඩනැගිල්ල ඉවත් කරලා දැන් වසර ගණනාවක් වෙනවා. එතකොට පාසල් විශාල ප්‍රමාණයකට සේවාවන් සපයන මේ කලාප අධ්‍යාපන කාර්යාලය ගොඩනගලා දෙන්න කියලා මේ ඉදිරි වර්ෂය තුල මම ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම තිරිකුණාමලයේ ජීවර ප්‍රජාව වෙනුවෙන් වචනයක් කතා කළ යුතුයි. දීවර ප්‍රජාව අපි දන්නවා රටට බත සපයනවා වගේම ගොවියා මේ රටට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ ගේන්න ලොකු අවධානමක් අරගෙන මහමුහුදට ගිහිල්ලා මේ රාජකාරී ඉෂ්ට කරන කණ්ඩායමක්. ඉතින් මේ දීවර වෙනුවෙන් යෝජනා කීපයක්ම මම ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මේ වෙනුවෙන් හොඳ රක්ෂණ ක්‍රමයක් ඒ වගේම පහසුවෙන් ඉතිරි කරන්න පුළුවන් ඉතිරි කිරීමේ ක්‍රමවේදයක් ඒ වගේම මේ දීවර පවුල්වල දරු වෙනුවෙන් අධ්‍යාපන පහසුකමක් ඒ වගේම ඒ අයගේ තෙල් සහන ආධාරය වැඩි කරලා දෙන්න කියලා ඒ වගේම අබලන් වෙච්ච නිවාස දිනාගේ මේ නිවාස ටික අලුත් වැඩියා කරලා දෙන්න කියලා මම ඊටම ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම මේ දීවරේ පදිංචි වෙලා ඉන්න මේ ඉඩම් අයිති මේ අයට ලබා දිය යුතු තියෙනවා. ඒ වෙනුවෙන් අපි සුසු වැඩපිළිලක් අපි සකස් කළ යුතුයි. ඒත් එක්ක මතක් කරනවා තිරිකුණාමල දිස්ත්‍රික්කයේ තිරිකුණාමලයේ මේ නගරයේ ඇතුලේ තියෙන මහ දැවැන්ත අනන්‍යතාවයක් තිරිකුණාමලයේ තොගවැලඳ මාළු මධ්‍යස්ථානය. එතකොට ජාතිවාදී ප්‍රශ්න, දේශපාලන ගැටලු, ආගම්වාදී ප්‍රශ්න මේ බොහොමයක් මේ කයිකතන්තර හින්දා ගොඩක් අය උත්සාහ කරා මේක මෙතනින් අයින් කරන්න. එතකොට තිරිකුණාමල දිස්ත්‍රික්කයේ අනන්‍යතාවයක් වගේම මේ මාළු මාකට් එක තිරිකුණාමලයේ මහ දැවැන්ත අභිමානයක්. එතකොට ඒත් එක්කම මට විනාඩියක කාලයක් දෙන්න ගරු මන්ත්‍රීතුමාට. එතකොට ඒත් එක්කම තිරිකුණාමල මාළු මාකට් එකත් එක්ක තියෙන ඒ ගම්මානය ඉවත් කරන්න. ඒ ගම්මානය ඇත්තටම තිබුණ හින්දා තමයි තිරිකුණාමලයේ LTT ප්‍රහාර වලින් පවා වැළක්ුණේ. එතකොට මේ ගම්මානය ඉවත් කරන කටයුත්තට සමහර නිලධාරීන් මැදිහත් වෙලා කටයුතු කළා. ඉතින් ඒ කිසිම විදියකට මේ ගම්මානය ඉවත් කරලා
අර සභානායකතුමා කාලය ලබා දෙන්න කතා කරන්න මන්තුමා.
මෙම ගම්මානය මෙතනින් ඉවත් කරන කටයුත්ත නවත්තලා මාළු මාකට් එකට දෙන්න තියෙන මේ තොගවැලඳ මධ්‍යස්ථානට දෙන්න තියෙන පහසුකම් ටික දීලා එතකොට ඒ දීවරෙන්ගේ අවශ්‍යතාවයක් තියෙනවා එතන පුංචි අයිස් ෆැක්ටරියක් දාලා දෙන්න කියලා. ඒ දීවරෙන්ට ඒ කටයුත්ත ඉෂ්ට කරලා දීලා මේ දීවර ප්‍රජාව ජීවත් වෙන මේ සමුද්‍රගම නීත්‍යානුකූල ගම්මානයක් විදිහට අවශ්‍ය කරන ඒ නීත්‍යානුකූලභාවය අරගෙන දීලා ඒ මිනිස්සුන්ගේ ගෙයක් දොරක් හදාගන්න පුළුවන් විදිහට මේ නීත්‍යානුකූලභාවය අරගෙන දෙන්න කියලා මම මේ ගරු සභාවෙන් ඉල්ලා හිටනවා. ඒ වගේම මතක් කරනවා සිළු දෙනාට විපක්ෂයේ මන්ත්‍රීවරු බොහොමයක් අය අයවැයක් ඉදිරිපත් කරපුවාම හයි කතන්දර කියන්න විවේචන ඉල්ල කරන්න මොනවද මේ අයවැය ඇතුලේ තියෙන්නේ අපිට මොනවද හම්බ වෙන්නේ මේ දීලා තියෙන දේවල් ටික ලැබෙයිද නොලැබෙයිද මෙවුවා ඉලක්කම් විතරයි නොඑක් නොඑක් කතන්දර කියනවා එතකොට උත්තරීතර සභාවක ඉඳගෙන මම විශේෂයෙන් මතක් කරනවා මේ සියලු දෙනාට වගකීමක් තියෙනවා බිඳ වැටිච්ච රටක අපි දැන් හැමදාම දේශපාලනය කරනවා වගේ මේ සාමාන්‍ය රටක නෙමෙයි මේ මේ කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට අසාමාන්‍ය කාලයක් උදා වෙලා තියෙන වෙලාවක මේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව හැමෝම එකතු වෙලා රජයේ නිලධාරින්ද දේශපාලන අධිකාරියද මේ සාමාන්‍ය මිනිස්සුද කියලා බෙදිලා වෙන් ඉන්නේ නැතුව මේ රටේ බෙදී වෙන්වීම් ගොඩයි. එක පැත්තකින් සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදිලා පක්ෂ විදිහට බෙදිලා ජාති විදිහට බෙදිලා කොහොමද රටක් ඉදිරිය ඉස්සරහට යන්නේ කියන ප්‍රශ්නේ මම මේ විපක්ෂෙන් අහනවා. ජපානයේ හදන ලේසිගරු මන්ත්‍රීතුමා ඒ ජපානයේ ජපන් ජාතිකව විතරයි. චීනයේ හදන ලේසි ඒ රටේ ඉන්න චීන ජාතිකව විතරයි. කොරියාව හදන ලේසි ඒ කොරියාවේ ඉන්න කොරියානු ජාතිකව විතරයි. හැබැයි බහුවාර්ගික බහුවාගමික රටක මේ හැමෝටම ගැලපෙන ප්‍රතිපත්ති හදාගෙන අපි ඉදිරියට යා යුතුයි. මේ හැමෝම එකතු වුණොත් මේ වැටලා තියෙන රට කොට ගන්න පුළුවන්. නැත්තම් මේ කියන කයි කතන්දර වලට මේ කටවචන වලට මේ රටේ තියෙන ප්‍රශ්නේ ගොඩ දාන්න බෑ කියන එක මම මේ සභාවට මතක් කළ යුතුයි. ඉතින් සියලු දෙනාට මතක් කරනවා තිරිකුණාමල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් එකිරෙපු දුප්පත් මිනිස්සු ටික මට ඡන්දිලා මේ පාර්ලිමේන්තුවට එව්වා.
අවසන් කරන මන්ත්‍රීතුමා.
අවසන් කරනවා. හැබැයි පෙන්නතෙක් මාණික තවමත් ජාතික ප්‍රතිපත්තියක් අපේ රටට නොමැතිකම මහ දැවැන්ත ගැටලුවක් වෙලා තියෙනවා. අධිකරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටනවා. ඔබතුමා මේ ඉන්න දුර කාලය තුල රටට ගැලපෙන දීර්ඝ කාලිනු අපිට නඩත්තු කරගෙන යා හැකි ජාතික ප්‍රතිපත්තියක් මේ රටට හඳුන්ලා දෙන්න කියලා ඉල්ලා සිටිමින් අයවැය වාර්තාව තුල ජනාධිපතිතුමා මේ රටට දීලා තියෙන සහන ප්‍රමාණය ඇති සමහරුන්ගේ කීමත් එක්ක අපිට මේක මදි. එතකොට මේ දීලා තියෙන ප්‍රමාණය ඕනකට වඩා වැඩි වගේ දේවල් ඇති. ඉතින් විවේචන විතරක් ඉදිරිපත් කරන්නේ නැතුව රටේ මිනිස්සු ටික යහපත් විදිහට මේ දිහා බලන්න පුළුවන් වාතාවරණය හදන්න අපි හැමෝම එකට එකතු වෙමු කියලා ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් ජනාධිපතිතුමාන් ඉල්ලනවා සමහර දිස්ත්‍රික්කවල හොඳ තීන්දුවක් අරන් තිබුණා. කොළඹ ඉන්න මේ පැල්පත් නිවාසවල ඉන්න මේ ෆ්ලැට්ස් වල ඉන්න මිනිස්සුන්ගේ මේ ඉඩම් අයිතිය ඒ අයිතීන් ටික දෙන්න කටයුතු කරපු එක හොඳ වැඩ කටයුත්තක්. තිරිකුණාමල දිස්ත්‍රික්කෙත් තියෙන ඒවනෙම කාරණා කීපයක් එදා හදපු උදාගම්මනවල කීපයක් ඒ වගේම චීනවරායේ තියෙන නිවාස සංකීර්ණය වගේ දේවල් මේ ජනතා අයිතියට පත් කරලා දෙන්න කියලා ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එමනම් මෙතන හරි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතියෙන් දෙමින් නවතිනවා. ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.